දන්නේ මොනවද කියලා. මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මොඩයක්
අයිබෝන් අද 2021 ඔක්තෝබර් 20 වෙනිදා රට කරන හැරි පොඩ්කාස්ට් එකේ 73 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 72 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියනවා. අපි පොඩ්කාස්ට් එකේ ඉතින් අද 73 වෙනි කොටස රෙකෝඩ් කරන්නේ 72 වෙනි එපිසෝඩ් එක රෙකෝඩ් කරලා දවස් 20කට විතර පස්සේ සහ අපිට පොඩ්කාස්ට් එකේ 72 වෙනි කොටසේ වීඩියෝ එක තාමත් දාන්න බැරි වුණා අද රෙකෝඩ් කරන වෙලාව වෙනකොට. නමුත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා පරණ විදිහටම ආයමත් පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරලා පබ්ලිෂ් කරන්න. කොහොම නමුත් අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැන්ඩෝරා පත්‍රිකාවෙන්. ඔක්තෝබර් 3 වෙනිදා, කියන්නේ මේ මාසේ ඉන්ටර්නැෂනල් කන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කියන ආයතනයේ පැන්ඩෝරා පත්‍රිකා කියලා ලිපි පෙළක්, ඒගොල්ලෝ කරපු ගවේෂණාත්මක ලිපි පෙළක් ප්‍රසිද්ධ කරනවා. එතකොට මේ ලිපි කොටසේ ජනාධිපතිවරයාගේ ඥාති දියණියක් වෙන නිරූපමා රාජපක්ෂත් ඉන්නවා. එයාගේ නමත් සඳහන් වෙනවා. ඒ එක්කම නිරූපමා රාජපක්ෂගේ හස්බන්ඩ්ගේ නමත් සඳහන් වෙනවා. ඉතින් මේක ලංකාවේ ලොකු ප්‍රවෘතියක් වෙනකොට රජයට ඩැමේජ් කන්ට්‍රෝල් මෝඩ් එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. රජයේ ආණ්ඩුවට ඩැමේජ් කන්ට්‍රෝල් මෝඩ් එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ උන්ට කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ පැන්ඩෝරා පේපර්ස් වල ඉඳපු සහ ඊට කලින් ආපු පැනමා පේපර්ස් වල ඉඳපු ලංකාවේ මිනිස්සු ගැන විමර්ශන කරනවා. ඒගොල්ලෝ බදු වංචාවල් කරලා තියෙනවා නම්, බදුගේ පැහැරහැරලා තියෙනවා නම්, ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා කියන්නේ දැන් රජයට සිද්ධලා තියෙනවා. ඒ වගේම නිරූපමා රාජපක්ෂයි තිරුණා දේශනුයි, ඒ කියන්නේ නිරූපමා රාජපක්ෂගේ හස්බන්ඩ්, මේ දෙන්නා ඒගොල්ලන්ගේ ධනය එකතු කරගෙන තියෙන්නේ රාජ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉන්න කාලේ නෙවෙයි කියලා කියනත් රජයට දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒ පසුබි මෙහෙම වෙනකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ මෙතන මොකද්ද සිද්ධුනේ කියලා, කොහොමද මේතනට අපි ආවේ කියලා. නැත්තම් අර මහ බැංකු සිද්ධිය කියනා වගේ, මිඥාන ගනුදෙනුව කියනා වගේ නම් වලින් විතරක් අඳුන්වන ඇත්ත සිද්ධිය නොදන්න කාරණාවක් බඩ මේකත් පත් වෙන හන්දා. අපි මුලින් කිව්වා වගේ පැන්ඩෝරා පේපර්ස් කියන මේ වාර්තාව පබ්ලිෂ් කරන්නේ ICIA කියන ඒ ජාත්‍යන්තර ආයතනය. මේ ආයතනය ලෝකේ රටවල් ගණනාවක මාධ්‍ය ආයතන 100ක් විතර එකතු වෙලා හදපු ස්වාධීන මාධ්‍යවේදී ජාලයක්. එතකොට මෙයාලා තමයි මේ පැන්ඩෝරා පේපර්ස් වලට කලින් ආපු පැරඩයිස් පේපර්ස් වලත්, ඊටත් කලින් ආපු පැනමා පේපර්ස් වලටත් සම්බන්ධ වෙන්නේ. මේ පාර, ඒ කියන්නේ මේ පැන්ඩෝරා පත්‍රිකා එළියට දාපු අවස්ථාවේ තොරතුරු එන්නේ, ඒවා ලීක් හැටියට එන්නේ අර විකිලීක්ස් වගේ, සමාගම් 14කින් මේ ඩොකියුමන්ට් ලේඛන එළියට එනවා, ලේඛන, ඊමේල්, ෆොටෝ වගේ දේවල්. එතකොට මුළු මේ තොරතුරු වල ඩේට ප්‍රමාණය ටෙරාබයිට් 2.9ක්. ආසන්නව ඩොකියුමන්ට් විතරක්, ලේඛන විතරක් මිලියන 11.9ක් මේ ෆයිල් වල තියෙනවා. එතකොට මේක ලෝකයේ ලොකුම ස්වාධීන මාධ්‍යවේදීන් එකතු කරලා එකතු වෙලා කරපු ලේඛන පරීක්ෂාව හැටියට තමයි සැලකෙන්නේ. තොරතුරු ආපු සමාගම් 14, තොරතුරු ලීක් වුණු සමාගම් 14 කරන්නේ ලෝකයේ විවිධ තැන්වල ජීවත් වෙන ධනවත් මිනිස්සුන්ට, බලවත් මිනිස්සුන්ට අක්වරණ සමාගම් හරහා තමන්ගේ මුදල් ආයෝජනය කරන්න, තමන්ගේ මුදල් තැන්පත් කරන්න මාර්ග හදලා දෙන එක. අක්වරල, එතකොට අක්වරල කියලා කියන්නේ ඕෆ්ෂෝ කම්පැනිස්. ඒ කියන්නේ දැන් ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියාවේ සමාගමක් තියෙනවා නම් ඒක අක්වරල සමාගමක්. එතකොට දැන් එහෙම නිර්වචනයක් දුන්නාම කෙනෙක්ට කියන්න පුළුවන් මේක මේකේ වැරද්දක් නැහැ කියලා. ඒක එක්තරා විදිහකට ඇත්තක්. මොකද මේ සමහරක් වෙලාවට මේ අක්වරට සමාගම් පටන් ගන්නෙ මොකක් හරි රටක දේශපාලන අසමතුලිතතාවයක් තියෙනවා නම් ඒක හිතාගන්න බැරි විදිහට දවසෙන් දවසට රටේ දේශපාලන තත්ත්ව ආර්ථික තත්ත්ව වෙනස් වෙනවා නම් එතකොට සමහරක් ව්‍යාපාර තමන්ට ආසන්න රටක අක්වරට සමාගමක් හදලා ඒක හරහා ව්‍යාපාර කරනවා වෙන්න පුළුවන්. එහෙම අයිතියක් තියෙනවා. හැබැයි ගැටලු වෙන්නේ නීතිමය පැත්තෙන් වැරද්දක් නැති වුණාට ගොඩක් කලාවට ධනවත් පුද්ගලය සහ බලවත් පුද්ගලය කියන්නේ දේශපාලන සම්බන්ධකම් තියෙන කට්ටිය සහ ව්‍යාපාර තියෙන කට්ටිය තමන් හම්බ කරන සල්ලි වලට බදු නොගෙවා ඉන්න, එහෙම නැත්නම් ඒ සල්ලි හොයාගත්ත විදිහ පෙන්වන්න බැරි හන්දා ඒවා හංගලා තියාගන්න මේ විදිහට අක්වරල සමාගම් පටන් ගන්න. එතකොට මේක මේ අක්වරල සමාගම් කියන ඒවා නීතිගත වුණත් නොවුණත් ඒවා ගොඩක් වෙලාවට වැටෙන්නේ අර මෝරලි ග්‍රේ ඒරියා එකකට. ඒ කියන්නේ අසාධාරණ දෙයක් කියලා කියන්න පුළුවන් ඒරියා එකකට. රටක මිනිස්සු බඩගින්න ඉන්නකොට ඒ රටේ පාලකයෝ යුරෝපයේ ගෙවල් ගන්නවා නම් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු බදු ගෙවනකොට ධනවතුන්ට බදු ගෙවන්න නැතුව ඒවා අක්වරට සමාගම හරහා බදු ගෙවන එක මගරින්න පුළුවන් නම් ඒක නොගැලපෙන දෙයක් කියලා තමයි සාමාන්‍ය මතය වෙන්නේ. එතකොට මේ පාර මේ පැන්ඩෝර පේපර්ස් හරහා ලංකාවයාගෙන් නම් සඳහන් වෙලා තියෙන්නේ නිරූපමා රාජපක්ෂගේ එයාගේ හස්බන්ඩ් වෙන තිරුණ නඩේෂන් කෙනෙක්. අපි එතකොට බලන්න ඕනේ මේ දෙන්න කොහොමද තමන්ගේ මුදල් පාවිච්චි කරලා තියෙන ඒවා ආයෝජනය කරලා තියෙන ඒවා හංගලා තියෙන්නේ කියලා. මෙයාලගේ මේ ආයෝජන වාර්තාවල් මේගොල්ලන්ගේ රෙකෝඩ්ස් එලියට එන්නේ ඒෂියා සිටි කියන සමාගමේ වාර්තාවල් ලීක් වෙනවත් එක්ක. මේ ඒෂියා සිටි කියලා කියන්නේ අර ලීක්ුණු සමාගම් 14න් එකක්. මේ වගේ සමාගම් විශාල ප්‍රමාණයක් ලෝකෙ පුරා තියෙනවා. ඒෂියා සිටි කියලා කියන්නේ එක සමාගමක් විතරයි සිංගප්පූරේ පවත්වාගෙන යන. එයාලා තමයි තිරුණ ඩේෂන්ලට 2011න් පස්සේ මේ ආයෝජනයේ පැත්තෙන් උදව් කරන්නේ. ඒගොල්ලන්ගේ ආයෝජන වලට, ඒගොල්ලන්ගේ කම්පැනි ලියාපදිංචි කිරීම වගේ දේවල් වලට උදව් කරන්නේ මේ කියන ඒෂියා සිටි සමාගම. කොහොම නමුත් මේ 2011ට කලින් 1990 දී තිරුණ ඩේෂන් පැසිෆික් කොමොඩිටීස් කියලා සමාගමක් පිහිටනවා. එතකොට එයා ව්‍යාපාරිකෙක් ඒ වෙනකොටත්. හැබැයි ඒ පැසිෆික් කොමොඩිටීස් කියන ඒ සමාගම් පිහිටවනකොට ඒක පිහිටවන්නේ මේ ඒෂියා සිටි කියන කම්පැනි එක හරහා නෙවෙයි. ඒක පිහිටවන්නේ වෙන පරණ කම්පැනි එකක් හරහා. නමුත් මේගොල්ලෝ 2011 දී තමන්ගේ පැසිෆික් කොමොඩිටීස් කියන කම්පැනිය රෙජිස්ටර් කරලා තිබ්බ ආයතනයෙන් ඒක ඒෂියා සිටි ආයතනයට අරගෙන එනවා. එතකොට 2011න් පස්සේ පැසිෆික් කොමොඩිටීස් සමාගමේ මැනේජ්මන්ට් පැත්ත, රෙජිස්ට්‍රේෂන් පැත්ත බලාගන්නේ ඒෂියා සිටි සමාගම. එතකොට මේ දැන් 2021 මේ තොරතුරු ලීක් වෙන්නේ ඒගොල්ල සමාගම් මාරු කරපු හන්දා. එතකොට 1990 වෙනකොට කියන්නේ කම්පැනි පටන් ගන්නකොට මේක ආරම්භ කරන්නේ යුරෝපේ තියෙන ප්‍රංශයි එංගලන්තය අතර තියෙන අයිලන්ඩ් ඔෆ් ජර්සි කියන දූපතේ. එතකොට මේ 2011 දී යවපු ඊමේල් කීපයක් ලීක් වෙනවා මේ ඒෂියා සිටි සමාගම ඇතුලේ. මේ ඊමේල් වලට ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එහෙම ලොකු විස්තරයක් නැහැ, කිල්ල කියලා බලන්න. මේ ඊමේල් වල කියනවා තිරුණ ඩේෂන්ගේ පැසිෆික් කොමොඩිටීස් කියන කම්පැනි එකේ වටිනාකම පවුම් මිලියන 5-10 අතර ප්‍රමාණයක්. හැබැයි ඒ කම්පැනි එක පිහිටවපු පුද්ගලයාට අනුව තිරුණ ඩේෂන්ගේ මුළුවත්කම පවුම් මිලියන 100ක් විතර වෙන්න පුළුවන් කියලා මේ ඊමේල් වල තක්සේරු කරනවා. හැබැයි මේක හරියට තහවුරු කරගන්න බෑ. ඒ තිරුණ ඩේෂන්ට මේ ෆන්ඩ් එක හදන් උදව් කරපු පුද්ගලයාගේ තක්සේරුවා. කොහොම වුණත් ඒ කියන වார்த்தාවල් හරිනම් 2011 වෙනකොට තිරුණ ඩේෂන්ගේ මුළුවත්කම රුපියල් බිලියන 27ක්. ආයෙමත් අපි පැසිෆික් කොමොඩිටීස් සමාගම දිහාට හැරුණොත් ඒගොල්ලන්ගේ මුළු වත්කමෙන් 90%ක් තියෙන්නේ ඉඩම් හැටියට ලන්ඩන් වල ඉඩම් සහ ගොඩනැගිලි. ඊළඟට අපි ඔය ෂෙයා කරන ඩොකියුමන්ට්ස් වල එක ඊමේල් එක ඒ ඊමේල් වල එක තැනක තියෙනවා තිරුනඩේෂන් තමන්ට මහින්දගේ සහෝදරයෙක් එක්ක ව්‍යාපාරික සම්බන්ධකම් තියෙනවායි කියලා කියවෙන අවස්ථාව. එතකොට මහින්ද රාජපක්ෂගේ මොන සහෝදරයද කියලා සඳහනක් නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් එක්ක ව්‍යාපාරික සම්බන්ධකම් තියෙනවා කියලා තිරුනඩේෂන් කියනවා. ඊළඟට බලන්න ඕනේ මේ පවුම් මිලියන 10 කොහෙන්ද ලැබුණ කියන එක. තිරුනඩේෂන් ඒසියා සිටි සමාගමට දීපු තොරතුරු වලට අනුව, ඒ කියන්නේ ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එකක් වගේ ෆිල් කරනවා, ඒ දීපු තොරතුරුත් ලීක් වෙනවා, ඒකටත් ලින්ක් එකක් දාන්න. ඒකෙන් හොයාගන්නවා මේගොල්ලන්ට මුදල් ලැබිලා තියෙන්නේ 1990 ගණන් වල ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට දීපු ප්‍රොජෙක්ට් වල කමිෂන් හැටියට, සහ ලංකාව සම්බන්ධව උපදේශන දීලා වෙනත් පිටරට විදේශ සමාගම් වලට උපදේශන දීලා හොයාගත්ත සල් වලින් මේ පවුම් මිලියන 10 හොයාගත්තා කියලා මේ ලීක් එකෙන් පෙන්නවා. හැබැයි මේ උපදේශන ලබා ගන්න විදේශ සමාගමත් පිහිටලා තියෙන්නේ ඔය කියන ටැක්ස් හෙවන් වල. ඒ කියන්නේ හොංකොං සමාගමක් ජර්සි කියන යුරෝපීය දූපතේ වෙනත් සමාගමක් පිහිටවන ලංකාවේ කපල් එකක් වෙනුවෙන්. එතකොට ලංකාව වෙනුවෙන් ලංකාවේ ගැන උපදෙස් ලබා ගන්න ජර්මනියේ සහ හොංකොං සහ ජර්සි වල තියෙන වෙනත් සමාගම් අර ලංකාවේ කපල් එක පිහිටවපු අලුත් කම්පැනියට සල්ලි ගෙවන උපදේශන සේවාව සඳහා. හරි, මේවට කියන්නේ ටැක්ස් ස්ට්‍රක්චර්ස් කියලා. කියන්නේ මුදල් හංගන විදිහවල්. එතකොට ඒ සේවාව ගත්තේ මොකටද, ඒ උපදේශනේ ගත්තේ මොන කාරණාවකටද, මේ මේ මිලියන් ගණනින් පවුම් වියදම් කරන්න ගත්ත සේවාව මොකද්ද කියලාවත් මේ ආයතන වලට කියාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මුදල් ලැබිලා තියෙන්නේ මේ වගේ උපදේශන සේවාවල් හරහා. මේක මේ කාරණාවට විතරක් තියෙන සිද්ධියක් නෙවෙයි, වෙන ටැක්ස් හෙවන් වල හදලා තියෙන කම්පැනි වලටත් මුදල් ලැබිලා තියෙන්නේ මේ වගේ විදිහවලට. එතකොට ඒ කතා කරේ පැසිෆික් කොමොඩිටීස් කියන සමාගම ගැන. ඊළඟට ඒගොල්ලෝ 1991 තිරුනඩේෂන් රොසෙටි කියලා තවත් කම්පැනි එකක් ආරම්භ කරනවා ජර්සි වල. මේ අලුත් කම්පැනි එක හරහා සිඩ්නි වරාය ළඟ අපාර්ට්මන්ට් එකක් ගන්නවා. ඊළඟට ලන්ඩන් වල අපාර්ට්මන්ට් තුනක් අරගෙන එක අපාර්ට්මන්ට් එකක් පවුම් ලක්ෂ 3 ගානකට විකුණනවා. එතකොට මේ ලන්ඩන් අපාර්ට්මන්ට් වල වටිනාකම් විතරක් පවුම් මිලියන 3.4ක් විතර වෙනවා. ඊට පස්සේ අර ඉතුරු වෙලා තියෙන සිඩ්නි වල අපාර්ට්මන්ට් එකයි ලන්ඩන් වල අපාර්ට්මන්ට් දෙකයි මේගොල්ලෝ කුලියට දෙනවා. ඒ කුලිය හරහත් මේ රොසෙටි කියන සමාගමට අමතර ආදායමක් ලබා ගන්නවා. ඊට පස්සේ 2011 අවුරුද්දේ නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙනවා. එතකොට නඩේෂන් තිරුනඩේෂන් තමන්ගේ වත්කම් නවසීලන්තය හරහා පැසිෆික් වල තියෙන, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව නවසීලන්තය පැත්තේ තියෙන කුක් දූපතට යවනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ 2011 වෙනකොට ඒගොල්ලන්ගේ බිස්නස් මැනේජ් කරන්න ඒවට උදව් කරන්න ඉන්නේ අර ආසියා සිටි කියලා අපි මුලින් සඳහන් කරපු සමාගම. එයාලා තිරුනඩේෂන්ගේ අර ජර්සි කියන රටේ තිබ්බ පිහිටවල තිබ්බ කම්පැනිය ජර්සි වලින් අරගෙන එනවා කුක් කියන දූපතට. එහෙම තමයි ඒගොල්ලෝ ලංකාව මගහැරලා පිටරටල් හරහා තමන්ගේ වත්කම් ටික ගෙන්න ගන්න. ඒ වෙනකොට මේ කම්පැනිගේ මුළු වටිනාකම පවුම් මිලියන 2.17ක් විතර. මේ පැසිෆික් කොමොඩිටීස් ලාගේ මේ පවුම් මිලියන 2.17 ඒගොල්ලෝ තැම්පත් කරලා තියෙන්නේ චිත්‍ර 51ක් හැටියට. ඒ කියන්නේ තමන්ගේ මුළු ආදායමම ගෙවල් වලට දාන එක හරි ෂෙයාස් වලට දාන එක හරි අවදානම් වැඩි. මොකද එකපාරටම ෂෙයාස් කඩන් ගන්නත් හරි එකපාරටම තමන්ගේ ගෙවල් වල වටිනාකම් කඩන් ගන්නත් හරි මුළු ආදායමම නැති වෙන හන්දා ගොඩක් සල්ලි දින මිනිස්සු කරන්නේ තමන්ගේ ආදායම් තමන්ගේ මුදල් එක එක දේවල් වලට ආයෝජනය කරනවා. ඒ වගේ මේ චිත්‍රවලටත් ඒ ආයෝජනය කරලා තියෙන අර තමන්ට තියෙන අවධානව රිස්ක එක අඩු කරගන්න. ඊළඟට ICIJ එක මේ පැන්ඩෝර පේපර්ස් පබ්ලිෂ් කරපු සමාගම මල්වාන ඉඩම ගැනත් ඒගොල්ලන්ගේ ආටිකල්වල සඳහන් කරනවා. ඊළඟට මේ මල්වාන ඉඩම ගැන තිරුණඩේෂන් අත්තඩංගුවට ගත්ත වෙලාවේ රනිල්ට තිරුණඩේෂන් යවපු ලියුමත් ලීක් වෙලා තියෙනවා. ඊළඟට මේ ලීක් වලින් පිට ලංකාවේ මාධ්‍ය ආයතන වාර්තා කරනවා හොංකොං වල පවුම් මිලියන 16ක බැංකු ගිණුමක් තියෙනවායි කියලා තිරුණඩේෂන්ට. එතකොට හැම අවුරුද්දෙම පවුම් ලක්ෂයක් එනවා මේ රෙඩ් මේ පවුම් මිලියන 16ක් තියෙන බැංකු ගිණුමට රොසෙටි කියන සමාගම හරහා. මේ රොසෙටි කියන සමාගමට තමයි සිඩ්නි වල අපාර්ට්මන්ට්, ලන්ඩන් වල අපාර්ට්මන්ට් අයිති වෙන්නේ. ඊළඟට මේ පවුම් මිලියන 16ක් තියෙන බැංකු ගිණුමේ ක්‍රමානුකූල තිරුණඩේෂන්ගේ අනිත් කම්පැනි වලට, ඒ කියන්නේ පැසිෆික් කොමඩිටි සමාගමටයි, එයාගේ අනිත් බිස්නස් ට්‍රස්ට් වලටයි මේ එන මුදල් ටික 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 බෙදිලා යනවා. ඔහොම තමයි ලංකාවේ ඉන්න එක ධනවත් පවුලක් තමන්ගේ මුදල් ආයෝජනය කරන, තමන්ගේ මුදල් හංගන්නේ. මේ වගේ බ්‍රිතාන්‍ය රැජිනගේ ඉඳලා සචින් තෙන්ඩුල්කර් දක්වා විවිධ පුද්ගලයෝ මේ පැන්ඩෝර පත්‍රිකාවල වාර්තා වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම්, ඒගොල්ලෝ තමන්ගේ සල්ලි හංගපු හැටි මේ පත්‍රිකාවල වාර්තා කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඔයගොල්ලන්ට මතක ඇති අපි සැප්තැම්බර් 19 වෙනිදා පොඩ්කාස්ට් එකේ 71 වෙනි එපිසෝඩ් එකේදී කටු සල්ලි ගැන කතා කරා. ඒ වෙලාවේ අපි කිව්වේ ස්විට්සර්ලන්තේ, එතකොට පැනමා, සීෂල්ස්, මොරිෂස් වගේ රටවල්වල ලෝකේ ධනවත් මිනිස්සු, දේශපාලන සම්බන්ධකම් තියෙන මිනිස්සු තමන්ගේ මුදල් හංගනවා කියලා. ඒක එක්කෝ බදු ගෙවන්න අකමැති හන්ද, එහෙම නැත්නම් නීති විරෝධී මාර්ග වලින් ඒ සල්ලි උපයන හන්ද වෙන්න පුළුවන්. අද මේ කියපු කාරණාව තවත් තහවුරු වෙලා තියෙනවා මේ පැන්ඩෝර පේපර්ස් එක්ක. හැබැයි අපි මේ දැක්කේ ලංකාවේ එක කපල් එකක් ගැන වාර්තාවක් විතරයි. සමාගම් 14ක ලීක් එකකින් ආවේ ලංකාවේ ධනවත්තු දෙන්නෙක්ගේ තොරතුරු විතරයි. මීට කලින් පැනමා පේපර්ස් වලත් කීප දෙනෙක්ගේම ලංකාවයාගේ තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේ විදියට එළියට ගලාගෙන යන්නේ මේ පවුම් මිලියන් 100ක් කියලා ඇස්තුමෙන්තු කරලා තියෙන්නේ හරිනම් රජයේ බදු හැටියට අය කරගන්න ඕනේ සල්ලි. පහුගිය දවසක අලුත් මුදල් පණ අත හරහා නීතිගත කරලා තියෙන්නේ මේ සල්ලිම තමයි. එතකොට තවදුරටත් මේ විදියට උපයන සල්ලි අයිලන්ඩ් ඔෆ් ජර්සි වලවත්, කුක් දූපතේවත්, පැනමා වලවත්, ස්විට්සර්ලන්ඩ් වලවත් හංගන්න ඕනේ නැහැ. 100ටකක නාමික බද්දට ලංකාවේ බැංකුවල දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පෝට් සිටි පනත ආපු වෙලාවෙත් අපි කිව්වා එතනත් වගන්ති සඳහන් වෙලා තියෙනවා පෝට් සිටියේ පිහිටවන කම්පැනිත් බදු වලින් නිදහස් කරනවා කියලා. එතකොට තව අවුරුදු 10ක් 15ක් යනකොට ලංකාවේ නමත් සීෂෙල්ස් දූපතත් එක්ක, ස්විට්සර්ලන්ඩ් එක්ක, පැනමා එක්ක මේ වගේ පැන්ඩෝර පේපර්ස් වගේ වාර්තාවල කියවෙන්න පුළුවන්. ඒක තමයි අපිට දෙන්න තියෙන මේ අර මුදල් පනත ගැන සහ පෝට් සිටිය ගැන අපිට මතක් වුණ දේ මේ පැන්ඩෝර පේපර්ස් දකින්නවත් එක්කම. ඊළඟට මේවා දැක්කට පස්සේ, මේවා කියවුවට පස්සේ මිනිස්සු කියන දේ තමයි මෙහෙම පැන්ඩෝර පේපර්ස් ආවත්, පැනමා පේපර්ස් ආවත්, පැරඩයිස් පේපර්ස් ආවත් මේකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක. වෙනද විදිහටම දේශපාලඥයෝ තමන්ගේ බලපුළුවන්කාරකම් පවත්වාගෙන යනවා කියන එක. ඒක යම් තාක් දුරකට ඇත්ත වුණාට ලෝකේ ගොඩක් රටවල්වල මුලින්ම පැනමා පේපර්ස් නිකුත් වුණ වෙලාවේ මේ ඔය අක්වැරට සමාගම හරහා බදු ගෙවන එක වළක්වන්න නීති පද්ධති ගෙනවා. ඒවා ගැන මිනිස්සු දැනුවත් වෙන්න පටන් ගත්තා. ඒකෙන් සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට මුදල් හංගන එක එන්ඩෙන්ඩ අමාරු වෙලා තියෙනවා. හැබැයි ඊට වැඩිය හොඳ උදාහරණයක් තමයි මේ දවස්වල අපිට චෙක් රජෙන් අහන්න ලැබුණු පුවත. චෙක් රජයේ පාලකයා වෙලා හිටියේ අන්ඩ්‍රේ බාබිස්. එයා තමයි මේ පාර ඡන්දෙනුත් දිනනවයි කියලා ගොඩ දෙනෙක් වර්තා කරලා තිබ්බේ. නමුත් මැතිවරණයට දින කීපයකට කලින් එකපාරටම පැන්ඩෝර පේපර්ස් වල එයාගේ නමත් වර්තා වෙනවා. මේක එළියට එනවත් එක්කම ඡන්දෙන් පස්සේ දිනන් නිදපු මනුස්සයා පරදිනවා. ඉතින් ඒක නිසා මේ වගේ පරීක්ෂණ වලින් මේ වගේ හොයා ගැනීම් වලින් වෙනසක් වෙන්නේ නැහැ කියන එක බොරුවක්. වෙනසක් කරන්න අවශ්‍ය නම් මිනිස්සුන්ට ඒ හැකියාව තියෙනවා. කොහොම නමුත් ඒකත් එක්ක අද එපිසෝඩ් එක අවසන් කරන්න කලින් අපි මේ කතාවත් පොඩ්ඩක් අහලිමු.
ජාතිවාදී තියෙනවා නම් මහින්ද මහත්තයාගේ ඥාති දියණි නිරුපමා රාජපක්ෂ බැන්දේ කවුද? තිරුණනේෂන්. මම අර කලින් කිව්වේ ඔය බැසිල් රාජපක්ෂගේ සල්ලි දීලා තිරුණනේෂන් ගාව. මම කියන්නේ මේ ප්‍රසිද්ධිය කියන්නේ හොඳේ. මේ මාධ්‍ය ඉස්සරහ කියන්නේ. මම නැවතත් කියලා බැසිල් රාජපක්ෂ සල්ලි දීලා තිරුණනේෂන් ගාව. තිරුණනේෂන්ගේ account එක පෙන්නන්නද? සල්ලි පෙන්නන්නද? මල්වානේ ගෙදර අර ලොකු සාකච්ඡාවක් කරනකොට පොල්ලක්කර 28ක දැවැන්ත මාලිගාවක් ගෙන ගියා. ගේ ඔප්පේ නම කාගේද? ගේ බැසිල්ගේ කියනවා. ගේ ඉවත්තයි බැසිල්ගේ ඔප්පෝ කාගේද? ඔප්පේ දින තිරුණනේෂන්. ඉතින් දැන් සුවර්ම කවුද බැසිල්ට තමන්ගේ දේපල තියාගන්නේ? දිමල කෙනෙක් නේ. තිරුණනේෂන් කව ජාතිවා. නේ. ඔය ජනවාරි මාසේ 9 වෙනිදා පාන්දර 3ට යන ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලිය ගම මන්ත්‍රීට මහින්ද මහත්තම් වෙන්න. බලේ හුමාරු කරගන්න. කාත්කද කි? මම පාර්ලිමේන්තු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඔයා එදා පාන්දර 3ට අරලිය ගම මන්ත්‍රීට ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බ වෙන්න. තිරුණනේෂන් එක කාර් එකේ කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නෑ වැරදි කාර් දෙකේ කිව්වා. ඔච්චරයි වෙනස. එන්සාඩ්ඩර තියනවා. හරිද? ඒ කියන්නේ බල හුමාරු සාකච්ඡාව උඩ තියන්නේ කවුද?
ඒගොල්ලහුවේ 2017 අවුරුද්දේ අනුර කුමාර කරපු කතාවක්. මේ කතාව ආයෙමත් සමාජය තුළ එළියට එනවත් එක්කම මේකේ වීඩියෝස් ෂෙයා වෙනවත් එක්කම ජවිපෙට ආයෙමත් පොඩි ආකර්ෂණයක් සමාජය තුළ එකතු වෙන්න පටන් ගන්න. ඒක හන්දා සහ මේ රජයට සම්බන්ධ පුද්ගලෙක්ගේ නම පැන්ඩෝර පේපර්ස් වල සඳහන් වෙන හන්දා රජයට ඩැමේජ් කන්ට්‍රෝල් මෝඩ් එකට යන්න වෙලා තියෙනවා. තමන්ට සිද්ධ වෙන හානිය අවම කරගන්න සිද්ධ වෙලා තියෙනවා. 2017 අවුරුද්දේ මේ තොරතුරු එළියට ආපු එකත් එක්ක ඒක බැලන්ස් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේට රජය මැදි වෙලා ඉන්නවා කියලා අපිට හිතෙනවා. ඉතින් ඇත්තටම අපිට හිතන්න බෑ මේ පළාත් සභා ඡන්දෙදී ජනතා විමුක්ති පෙරමුණට මේ ඇවිල්ලා තියෙන ආකර්ෂණය ඡන්දවලට පරිවර්තනේ වෙයිද කියලා. ඒ කොහොම වුණත් මේකෙන් ඉස්සරහට ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? මේ මිනිස්සුන්ගෙන් බදු ඇත්තටම අය කරගනීද? එහෙම නැත්නම් ලංකාවේ බදු ප්‍රතිපත්තිය අලුතෙන් ගෙන ආපු මූල්‍ය පනත මේ සිදුවීමත් එක්ක සංශෝධනය වෙයිද කියලා අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. ඉතින් ඒකත් එක්ක අදට අපේ මේ පොඩ්කාස්ට් එකේ 73 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 74 වෙනි කොටසෙන් හමු වෙනකම් හැමෝටම බයිබෝ.